මොකද හිතන්නේ ප්‍රශ්න තියෙනවා?
දැන් අපි සාමාන්‍ය කෙනා පිළිගන්නවා හුස්ම කියලා දෙයක් තියෙනවා, ආශ්වාසය කියලා දෙයක් තියෙනවා. ඒ දැනෙන්නේ නේද? ආශ්වාසය තියෙනවා, ප්‍රාශ්වාසය තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් අපි පිළිගන්නවා ශරීරයක් තියෙනවා නේද? මේ කෙස්ලෝ නියදත් වලින් ඇවිච්ච ශරීරයක් තියෙනවා. බාහිර රූප තියෙනවා, බාහිර ශරීර තියෙනවා. මේ ගෙවල් දොරවල්, පෑන්, ගස් ගල් අරවා මේවා සේරම තියෙනවා නේද? තියෙන දේවල් තමයි අපි අත්දකින්නේ නේද? එහෙන් බැලුවොත් දැනගන්නේ තියෙන දේවල්. ඔක තමයි මේ සාමාන්‍ය ලෝකයා එහැ පාවිච්චි කරන විදිහ. ලෝකෙට අයිති දැක්ම තව විදිහට කියන්නේ නේද? ඒක මිනිස්සුයෝ විතරක් නෙමෙයි, ඉතින් තිරිසන් සත්තු ගත්තත් ඔය විදිහම නේද? බල්ලෙක් වුණත් එහෙන් දැකලා දැනගන්නවා. මොනවද දැනගන්නේ? එළියේ තියෙන දේවල්. තමන්ගේ ශරීරයක් තියෙනවා කියලා දැනගන්නවා නේද? තිරිසන් සත්තුත් දැනගන්නවා, අපිත් දැනගන්නවා. දෙවිවරුත් දැනගන්නවා. නේද? ඈ? ඒගොල්ලෝ වෙනස් දෙයක්ද දැනගන්න? ඔය ටිකම නේද දැනගන්න? ඇහැ කන නාසය දිව ශරීරයට අහු වෙන ඒවා නේද දැනගන්න? රූප ශබ්ද ගන්ධ රස පොට්ටක් ඔය එළියේ තියෙනවා කියලා නේද දැනගන්න? එතකොට ඒක ලෝකෙට අයිති දැක්මක්ද ලෝකෝත්තර දැක්මක්ද? ලෝකෙට අයිති දැක්මක්. බුදු කෙනෙක් හිටියත් නැතත් සසරේ යන අය දකින විදිහ, දහමක් ඇහුවත් නැතත් නේද? දහමක් අහලා තේරුම් ගත්තොත් වෙනම තත්වයක්. දහමක් අහලා තේරුම් ගත්ත නැති අය දකින්නේ ওই විදිහට නේද? තියෙන දේවල් දැනගන්න. ලෝකෙට අයිති දේවල් දැනගන්න. දැන් තියෙන දේවල් වල ඉන්නේ ලෝකෙ හැදිලා තියෙන්නේ නේද? තමන්ගේ ශරීර වෙන්න පුළුවන්, අනුන්ගේ ශරීර වෙන්න පුළුවන්, අනිත් රූප වෙන්න පුළුවන්. ඕවයි එකතුවකට නේද ලෝකෙ කියලා කියන්නේ? එතකොට ඔන්න ඕවට කියනවා රූප කියලා නේද? ලෝකෙ හැදිලා තියෙන දේවල් වලට කියනවා රූප කියලා. ඒ ලෝකෙ හැදිලා තියෙන රූප අපිට එක එක විදිහට වර්ග කරන්න පුළුවන්. කොහොමද වර්ග කරන්නේ? මට අයිති රූප. මේක මගේ ශරීරේ. බාහිර රූප. ශරීරයට අයිති නැති ඒවා බාහිර. නේද? ශරීරයට අයිති නම් අපි නමක් දෙනවා අජ්ජත් රූප. ශරීරයට අයිති නැත්නම් ඒ රූප වලට නමක් දෙනවා බාහිර රූප. නැත්නම් බාහිද්ද රූප. අජ්ජත් බාහි. ඊළාට සමහර රූප දුර තියෙනවා. සමහර ඒවා ළඟ නේද? හීන ප්‍රණීත. අපි කැමති වෙන රූප තියෙනවා, අකමැති වෙන රූප තියෙනවා නේද? සමහරු දැක්ක ගමන් තරහ යනවා. අකමැති කැමති රූපක් තියෙනවා නේද? ඊළඟට තව තියෙනවා ඕලාරික සියුම් සුකුම. ඕලාරිකන් වා සුකුමන්. ඒ කියන්නේ රළු ඝන දේවල් තියෙනවා. දැන් ඔය මේ වටපිට තියෙන ඒවා ඝන රූප. නේද? තද ගතියක් තියෙනවා. ඇල්ලුවොත් අහු වෙනවා. නේද? අපි සද්ද රූපයක් වගේ ගත්තොත් අහු වෙනවා. ගඳ සුවඳක් වගේ එක අච්චරම ඝන නෑ ඒවා නේද? ඒකට කියන්නේ සියුම්. සුඛුම රූප කියන්නේ. ඔය මේ අපිට ලෝකෙට ආйти මට්ටමේ පේන හැටි ආ තව ගැඹුරට යනකොට තව වෙනස් විදිහට තේරුම් ගන්න පුළුවන් දැනට විදිහට තේරුම්. දැන් ලෝකෙට ආйти ඒවා අපිට ඔය එක එක විදිහට දැනෙනවා නේද? වෙන් කර ගන්න පුළුවන්. තව තියෙනවා අතීත රූප. ඊයේ තිබුණ රූප ගැන අපිට හිතන්න පුළුවන් නේද? තමන්ගේ ශරීරයේ ඊයේ තිබුණාද? ඊයේ කාපු කෑම මතක් කරන්න පුළුවන්ද? නැත්නම් අද උදේ කාපු? ඒක මොන රූපයක්ද එතකොට? අතීත රූපයක්. දැන් නැහැ නේද? අතීතයක් දැකපුවා ඔක්කොම අතීත රූප. මේ මොහොතේ තියෙන රූප තමයි මේ මොහොතේ දකින්නේ නේද? දැන් දකින්න ඒවා මේ මොහොතේ වර්තමාන නේද? අපි ඉස්සරහට දැන් ගිහිල්ලා බස් එකේ යන්න ඕනේ. එතකොට බස් එක භාවනා ඉවර වෙලා යන බස් එක අනාගත. දැන් නැහැ නේද? ඉස්සරහට අනාගත රූප නේද? ආපහු කොහෙද යන්නේ? බස් එකේ නැගලා කොහෙද යන්නේ? ගෙදරට. දැන් තියෙන ගෙදරටද යන්නේ අනාගතයේ ගෙදරට? අතීත ගෙදරට. ඊවැඩි. දැන් භාවනා ඉවර වුණහන් යන්නේ ඒ තියෙන ගෙද. මම ඉතින් කොහෙවත් යන්න ඕනේ. අනාගතේ තියෙනවා කියලා හිතන ගෙදෙක්ට නේද යන්න නේද? ඉස්සරහ අනාගත රූප නේද? නෑ. දැන් ඔයාලා ඕකේ තියෙන දේවල්ද නැද්ද? තියෙන දේවල්. ඕකට කියනවා ලෝකෙටයි දැක්ක. ඔබ ලෝක උත්තර වෙන්න පුළුවන්ද? බැ. නේද? තරම් අපි යම් කිසි රූපයක් කියනවා නම් ඔය 11 ආකාරයක් කිව්වලා. අතීත, වර්තමාන, අනාගත නේද? අතීත, අනාගත, වර්තමාන කාල තුන. අජත්ත, බහිද්ද. ඒ දෙකයි පහයි. දුර ළඟ එතකොට අතයි. හීන ප්‍රනීත කැමැති අකමැති ගති ඈ එහෙම තියෙන රූප. නවයයි නේද? අතයි දෙකයි නවයයි. ඕලාරික සීම 11යි. රූප ටික වර්ග කරන්න පුළුවන් වුණා 11 ආකාරයක. නේද? ඔන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔන්න ඔය 11 ආකාරයට වර්ග කරන්න පුළුවන් රූපයක් යම් කිසි රූපයක් තියෙනවා. ඒ කියන්නේ එකසරේ 11ටම වැටෙනවා නෙවෙයි. ඒ වයින් එකකට හරි දාන්න පුළුවන් රූපයක් කියලා දෙයක් තියෙනවා නේද? ඔකට කියනවා රූපස්කන්ධය කියලා. රූපස්කන්ධය කියලා. නේද? අතීත රූපයක් ගැන කතා කරන්න පුළුවන් නම් රූපස්කන්ධය. අනාගත රූපයක් ගැන පණවන්න පුළුවන් නම් ඒකත් රූපස්කන්ධයක්. හරිද? දුර රූපයක් හරි ළඟ රූපයක් හරි අජත්ත රූපයක් හරි බාහිර රූපයක් හරි ගැන කතා කරනවා නම් ඕක වැටෙනවා රූපස්කන්ධය කියන ස්වභාවයට. පැහැදිලිද? ඒක ඉතින් ඔය දන්න ටිකමයි කිව්වේ අමුතු දෙයක් නෙමෙයි. මේ මොකක් හරි රූපයක් කියලා කියන එකට ඔන්න රූපස්කන්ධය. හරි. දැන් ඔය රූපය අපි බාර අරන්ද නැද්ද? අපි පිළි අරන්ද නැද්ද? පිළි අරගෙන. ඒ රූපේ වැසගෙන. ඒක එහෙමමයි කියලා බාර අරගෙන. නේද? තදින්ම බාර අරගෙන කවුරු හරි ඔක රූපයක් නෙවෙයි කිව්වොත් තර්ක කරන්න පුළුවන්, වාද කරන්න පුළුවන්, ගහ බැන ගන්න උනත් යන්න පුළුවන් නේද? ඇයි? අපි ඒක දැඩිව අරගෙන නේද? රූපයක් කිය. අනේ ගතියට කියනවා උපාදාන. රූපේ පිළියරන්, රූපේ බැසගෙන, රූපේ බාර. ඒක එහෙමමයි කියලා පිළියරන. දැන් රූප උපාදාන. රූප උපාදානස්කන්ධයක්. නේද? සත්‍යයක් ඇහෙනවා මොකේද? ෆෑන් එක. නේද? දැන් ෆෑන් එක කියන්නේ මොකද්ද? රූපයක්ද නැද්ද? රූපයක්. ඒක උපාදානය කරලාද නැද්ද? උපාදාන කරපු රූපයක්ද නැද්ද? උපාදාන කරලා ඒක බාර ආරම්භ පිළියරා. නේද? දැඩිව පිළියරා. කවුරු හරි කිව්වොත් ඔතන ෆෑන් එකක් නැහැ කියලා දැන් තර්ක කරන්න වාද කරන්න යන්න පුළුවන් නේද? ඒකට අන්න රූප උපාදාන ස්තන්ත්‍රය. නේද? ඒ තමන්ගේ මේ ශරීරයක් තමන්ගේ ශරීරය ගැන හිතන්නකෝ. රූපයක්ද නැද්ද? රූපය. ඒ රූපේ උපාදාන කරලාද නැද්ද? බාර ආරම්භද නැද්ද? ආරාර හ තමන්ගේ එක බැයින අනිත් අය දිහා බලන්නකෝ. ශරීර තියනවද නැද්ද? මේ වටපිටේ තියනවද ශරීර? මනුස්ස ශරීර ටික තියනවා නේද? ඒව රූපද නැද්ද? ඒව රූප උපාදානද නැද්ද? රූප උපාදාන. අනාදිත්‍යමානත් ඒ දිලා වෝ එනකොට මොකක්ද යන්නේ? සත්‍යය ඇහෙනව මොකද්ද? ප්ලේන් එක. උපාදාන කළාද නැද්ද? ප්ලේන් එක දුර රූපයක්ද ළඟ රූපයක්ද? දුර රූපයක් නෑ. රූපස්කන්ධය දුර රූපය. ප්ලේන් එකේ හැඩයක් පේනවද නැද්ද? හිතට පේනවා නේ. ඒක සතර මහා ධාතු වලින්ද ඇදලා තියෙන්නේ නැද්ද? සතර මහා ධාතු. හද ගතියක් එහෙම ඇති නේද? පඨවි ආපෝ තේජෝ ඇති නේද? ඇත්තට දැක්කේ හිතෙන් හදපු රූපේ නේද? ප්ලේන් එක කියලා. විශ්වාස කළේ එළිය රහසේ යන එළියදී නේද? ඇහුනේ සද්දයක් විතරනේ. සද්දේ තියෙනවද වර්ණයක් හැඩයක්? සද්දේ තියෙනවද තද ගතියක් සියුම් බව? සද්දට අදාළ රූපයක් හිතෙන් මැව්වා. හිතෙන් මැව්වා කියලා අපි දන්නේ. අපි දැනගත්තේ අර එළියේ යන එක නේද? දැන් හිතේ හැදුන රූපෙයි එළියේ හැදුන රූප, එළියේ තියනවා කියලා හිතන රූපෙයි වෙනස්කම් මොනවද? හිතේ හැදෙන හිතට පෙන්නපු රූපේ ආහාරයෙන් යැපෙන රූපයක්ද? නැහැ. හිතට පේන රූපේ සතර මහා ධාතුයෙන් හැදිලාද තියෙන්නේ? නැහැ. ඒකේ තද ගතියක්, මෙලෙග් ගතියක්, රස්නයක්, සීතලක් තියනවද? නැහැ. හිතට පේන එක මේ ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්ද කියලා? මොකක් හරි යැපෙන්නේ එහෙම? නේද? වැස්සට එහෙම අහුවෙන්නේ නැහැ නේ, තෙමෙන්නේ නැහැ නේද? වැසි සුලං සීත උෂ්ණ වලට අහු වෙනවද ඔය හිතට පේන රූපෙ? මොකුත් වෙනවද? වැඩෙන්නේ නැහැ. විඳෙන්නේ නැහැ. රූපණය වෙන්නේ නැහැ. රුප්පණය වෙන අර්ථෙන්මයි රූපයක් කියන්නේ. කැඩිලා යන බිඳිලා යන වෙනස් වෙන. හිතට පේන රූපෙයි එතකොට එළියේ තියෙන රූපෙයි ಜಾති දෙකක් නේද? හිතට පේන එක එතකොට රූපයක් කියන්න පුළුවන්ද? බෑ, රූපයක අර්ථේ නැහැ. සතර මහා ධාතුත් නෙමෙයි, ආහාරයෙන් හැපෙන්නෙත් නැහැ, රූපණය වෙන්නෙත් නැහැ. නේද? එන හිත දැනගෙන තියෙන රූපයක්ද?
රූපයක් තමයි ඒක.
අපි විශ්වාස කරන්නේ නම් රූපයක් දැනගත්තා එළියේ තියෙන රූප. ඇත්තටම හිතට දැర్శණය වෙලා තියෙන්නේ නාම රූපය නැත්නම් චිත්ත රූපය. නමට රූපයක් විතරයි, නාමික රූපයක්. නේද? ඇත්ත වශයෙන්ම රූපයක් නෙවෙයි. අර 11 ආකාරයට දාන්න පුළුවන් රූපයන් නෙවෙයි. දුර ළඟ සියුම් ගොරෝස්. දැන් හිතට පේන රූපේ දුරයිද ළඟයිද?
ළඟයි.
කොහෙද තියෙන්නේ? සියුම් ද රළුද අල්ලලා බලන්න පුළුවන්. අර ගැඹුරු අර්ථයෙන් ඇත්තටම සුකුම කියන්නේ ඔය මට්ටම. මං කියේ ඒක ගැඹුරු අර්ථයක්ත් තියෙනවා. ඔය රළු වෙන්න නම් කොහෙත්ම බෑනේ.
ඒකේ අනිත්‍ය දුක් අනාත්ම කියන අතරේ ලක්ෂණයක් නැහැ ඒකට
හොයන්න. අපි ත්‍රිලක්ෂණයට පස්සේමු දැන් රූපයක හිතට පේන ස්වභාවයයි බාහිර රූපෙයි අතර ලොකු වෙනසක් තියෙනවා නේද? ඒ හිතට පේන රූපේ බාහිර රූපෙම වෙන්න පුළුවන්. ඔය දෙක එකක්ද? එකක් නෙවෙයි.
හිතට පේන රූප
නේද?
අල්ලන්න බෑ. බාහිර රූපේ අල්ලන්න.
මේ දෙකේ ලක්ෂණත් වෙනස්නේ. නෑ එකක් වෙන්න බෑනේ කවදාවත්. නේද? හිතට පේන රූපේ ගැන හිතා ගන්න අමාරු නම් නිකන් හිතන්න අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බය කියලා.
ප්‍රතිබිම්බය වගේ නේද?
කණ්ණාඩියේ ප්‍රතිබිම්බය වගේ. දැන් කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ තියනවද එළියේ තියෙන රූපවල ලක්ෂණ?
ලක්ෂණ නම්
නෑ. එළියේ තියෙන රූපේ අපිට අල්ලන්න පුළුවන්ද බැයිද?
පුළුවන්.
කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ පුළුවන් ද අල්ලන්න?
අල්ලන්න බෑ.
ඒක අල්ලන්න බෑ. කණ්ණාඩිය නම් අහුවේ, රූපේ අහුවෙන්නේ නෑ නේද? ප්‍රතිබිම්බේ අහුවෙන්නේ නෑ. ඈ? දැන් කණ්ණාඩියේ පේන ප්‍රතිබිම්බේ සීතලක් උෂ්ණයක් තියෙයි?
නෑ.
ගිනි ගොඩක ප්‍රතිබිම්බයක් තියුණා. ඈ? ඇල්ලුවත් අත පිච්චෙයිද? නෑ. කණ්ණාඩිය අහුවෙන්නේ නේද? ඈ? අයිස්කන්ධක ප්‍රතිබිම්බයක් තිබුණත් සීතලක් දැනෙයිද? නෑ. නේද? කන්නාඩියේ හැදුන ප්‍රතිබිම්බේ තියෙනවද සතර මහා ධාතු ස්වභාවය?
නෑ.
ඒක ආහාරයෙන් යැපෙනවද?
නෑ.
තමන් කන්නාඩියේ ඉස්සරහට ගිහින් බැලුවොත් කාගේ රූපේද පේන්නේ? තමන්ගේ. රූපේ කිව්වට ප්‍රතිබිම්බේ නේද? කණ්ණාඩියේ තියෙන එකයි ඉස්සරහ ඉන්න රූපෙයි එකක්මද දෙකක්ද? දෙකක්. ඉස්සරහ තියෙන රූපේ පවතින නම් මොනවද ඕන?
ආහාර.
කන්න බොන්න ඕන නේද? කණ්ණාඩියේ තියෙන රූපේ පවතින නම් මොනවද ඕන? ආහාර ඕනද? නෑ. මුකුත් ඕනද? මොකුත් නැත්නම් ප්‍රතිබිම්බයක් හැදෙයිද? ඔච්චර දේවල් ඕනද ප්‍රතිබිම්බයක් හැදෙන්න? මොනවාද ඕන ප්‍රතිබිම්බයක්? ආලෝකය. කණ්ණාඩියක් ඕන. කණ්ණාඩියක් නැත්නම් ඔහොම ප්‍රතිබිම්බය ගැන කතා කරමු. ඈ? ඉස්සරහ රූපයක් තියෙනවා. ආ ඒක තියෙනවා කියලා දැනගන්නත් කවුරු හරි බලන්නත් ඕන. දැන් ගෙදර තියෙන කණ්ණාඩියේ මොනවා හරි ප්‍රතිබිම්බ තියෙනවද නැද්ද? ප්‍රතිබිම්බ ඇති කවුරුවත් දන්නවද? මේ මොහොතේ මොන ප්‍රතිබිම්බද හදලා තියෙන්නේ කියලා? ඈ?
දැලියෙත්
බැලුවොත් තමයි පේන්නේ. බැලුවේ නැත්තම් කවුරුත් දන්නවද? හරියට ටීවී එක ඕන් කරලා ආවා වගේ. දැන් මොනවා යනවද කියලා ගිහිල්ලා කියන්න පුළුවන්ද? ගියේ මොකද්ද කියේ? බෑ නේද? ඇයි ටීවී එකේ හැදුනේ ප්‍රතිබිම්බ ටික. ඒ ප්‍රතිබිම්බ හැදුනේ ඒවා හැදෙන්න හේතු යෙදුන හින්දා. නේද? තොර ප්‍රතිබිම්බෙත් තිබේ පහළ වෙන එකක් නෙමෙයි. ඒකට අදාළ හේතු තියෙනවා නම් තමයි ප්‍රතිබිම්බයක් හැදෙන්නේ. නේද? ප්‍රතිබිම්බේ හැදෙන්න හේතු යෙදිලා තියෙන මොහොතකමයි ප්‍රතිබිම්බේ තියෙන්නේ. තේරෙනව නේද? ඒක හේතුවක්වත් නොයදුනොත් එකක් හරි අඩු වුණොත් ප්‍රතිබිම්බේ හැදෙයිද? කණ්ණාඩියකුත් තියෙනවා, ඉස්සරහ කවුරු හරිත් ඉන්නවා, ආලෝකයේ නැහැ. කට්ටකරුවල දැන් ප්‍රතිබිම්බේ හැදෙයිද? හැදෙන්න බෑ. ඇයි? අර අවශ්‍ය හේතු ටික යෙදිලා නැහැ. නේද? ආලෝකෙත් තියෙනවා, කණ්ණාඩියක් තියෙනවා, ඉස්සරහා මුකුත් නැහැ. නැහැ හැදෙයිද ප්‍රතිබිම්බ? නැහැ. ආලෝකෙත් තියෙනවා, රූප ගොඩකුත් තියෙනවා, කණ්ණාඩියක් නැහැ. දැන් හැදෙයිද ප්‍රතිබිම්බ? ප්‍රතිබිම්බය කියන්නේ හේතු ප්‍රත්‍යයන් නිසාම හටගන්න එක. පටිච්ච සමුප්පන්න දෙයක්. පටිච්ච සමුප්පන්න දෙයක්. හේතු ප්‍රත්‍යයන් නිසාම විද්‍යමාන වෙන දෙයක්. හේතු ටික යෙදෙනකොටම ඒ එකම පෙරපසු නොවි. දැන් හේතු ටික ඉස්සෙල්ලා යෙදිලා ප්‍රතිබිම්බේ පස්සේ ආවද? ඒ මොහොතේම පෙරපසු නොවි ඒ මොහොතේම නේද? හේතු යෙදෙනකොටම ඵලයක් තියෙනවා, විද්‍යමාන වෙනවා. ඒකයි පටිච්ච සමුප්පන්න කියන්නේ. හේතුන්ගෙන් තොරව ප්‍රතිබිම්බය ගැන විතරක් කතා කරන්න බෑ. මොකද එහෙම දෙයක් පිහිටන්නේ. මේ ප්‍රතිබිම්බය ගැන කතා කරනවා නම් හේතු ටික ගැනත් කතා කරන්න ඕනවා. ඇයි? ප්‍රතිබිම්බයට විතරක් හේතුන්ගෙන් තොරව පවතින්න බෑ. ඒකයි පටිච්ච සමුප්පන්න කියනකොට හේතුන්ගෙන් තොරව ඵලය ගැන විතරක් කතා කරන්න බෑ. මොකද ඵලයක් පිහිටන්නේ නැහැ හේතුනේ. හරි? හේතු ප්‍රත්‍යයෙන්ම හටගන්න ඵලය.
ආයතන 6ම ඉදරයිනේ ස්වයං.
ආයතන 6ම ඒ කියන්නේ ස්කන්ධ නාසය දිව ශරීරය සේරම ඔය පටිච්ච සමුප්පන්න දේවල්. හා? ආයතන 6 විතරක් නෙමෙයි මේ ලෝකෙට අයිති සේරම පටිච්ච සමුප්පන්න. ඔන්න ඕක තමයි අපි නොදන්න ධර්මතාවය. ඔක තමයි බුදු කෙනෙක් පෙන්වලා දුන්නේ. අපි දන්නේ එළියේ තියෙන රූපනේ. මෙච්චර වෙලා කතා කරලා ලෝකෙට අයිති ඒවා තියෙනවා. තියෙන හින්දා තමයි අපිට පේන්නේ, අපි දැනගන්නේ. නේද? මේ ආයතන වලින් දැනගන්නේ තියෙන දේවල්. ඒක තමයි ලෝකෙට අයිති දැක්ම.
ලෞකික දැක්ම.
දැන් බලන්න තමන්ගේ ශරීරය ලෝකෙට අයිති දෙයක්ද නැද්ද? ඔය තියෙන ශරීරය ලෝකෙට අයිති. නේද? වටපිටාවේ තියෙන රූප ටික ලෝකෙට අයිතිද නැද්ද? ලෝකෙට අයිති. හුස්ම කියන එක ලෝකෙට අයිතිද නැද්ද? එහෙනම් ඇයි හුස්ම දිහා බලන් ඉන්නේ ලෝකෙන් මිදෙන්න කියලා? හුස්ම ලෝකෙට අයිති නේද? හුස්ම රූපයක්ද නැද්ද? රූපයක්. ආස්වාසය කියන්නේ රූපයක්. ප්‍රාස්වාසය කියන්නේ රූපයක් නේ. ලෝකෙට අයිතිද නැද්ද? උපාදාන කරලද නැද්ද? උපාදානෙ මිදෙන්න කියලා බලන් ඉන්නවා ඔකදියා. දැන් අපි ඔ අපි ඉන්න තත්ත්වනේ ඉතින් අපි මුලා වෙලා කියලා අපිට පේන්නේ නැහනේ නේද? අපි ජීවත් වෙන්නේ ඕකේ. ඒකට අපි අර උපමාවක් අරන් මුලා වුණ තත්ත්වයක් ගමු. වතුරට එබෙන බල්ලා. මොකද වෙන්නේ? බල්ලා වතුරට එබිලා එක්කෝ වල් ගෙවනවා නැත්නම් බුරනවා නේද? මේ දෙකනේ දැකලා ඇත්තේ. මොකද ඒ? එක්ක තරහාරං එක්ක ඇලීමක් ඇති කරගෙන. මොකටද? වතුරේ ඉන්න බල්ලට. වතුරේ ඉන්නවා කියලා විශ්වාස කරන බල්ලට. දැන් අපි දන්නවා වතුරට එබුණහම මොකද වෙන්නේ? මේ බල්ලගේම ඡායාවක් වතුරේ ඇති වෙනවා. ඕක තමයි මේ ගොඩ ඉන්න බල්ලා දකින්නේ. නේද? ඒ ඇත්ත ඌ දන්නේ නැහැ. ඇත්ත නොදන්න කම හින්දා තව බල්ලෙක් ඉන්නවා කියලා හිතන. ඒතර බල්ලගේ මානසිකත්වෙට තවත් බල්ලෙක් ඉන්නවා. ඒතර බල්ලගේ මානසිකත්වෙට තව බල්ලෙක්ගේ ශරීරයක් තියෙනවද නැද්ද? තියෙනවා. රූපයක් තියෙනා නේද? ශරීර රූපයක් තියෙනවා. ඔය රූපේ අර 11 ආකාරයට වැටෙනවද නැද්ද? බල්ලගෙන් ඇහුවොත් ඔය වතුරේ ඉන්න බල්ලා දැන් 11 ආකාරයට උට දාන්න බැයිද? දුර ඉන්න බල්ලෙක්ද ළඟ ඉන්න බල්ලෙක්ද කියලා කියන්න බැයිද? පුළුවන්. අතීතද වර්තමානද අනාගතද කියලා කියන්න බැයිද? දැන් ඔය බල්ලා ඉන්නවද ඇහුවොත්? ඉන්නවා කියලා නේද වර්තමාන. අපි ඉස්සරහට ආයසරයක් ගිහින් බැලුවොත් ඉන්නවද බලන්න. අනාගතේ නේද ඒක? ඔය බල්ලා මං දකින්න කලිනුත් ඉන්න ඇති උතන. එහෙමත් හිතනවා නේද? අතීත. නේද? හීන ප්‍රණීත කැමැති බල්ලෙක්ද අකමැති බල්ලෙක්ද? ඒකටත් දාගෙන නේද? ඒ බල්ලා ආහාරයෙන් යැපෙන බල්ලෙක්ද නැද්ද? බල්ලගේ මානසිකත්වය ඇත්ත තත්ත්වය. ආහාරයෙන් යැපෙන්නේ ඌටත් බඩගිනි වෙලා ඇති. මගේ කෑම ටිකක් කන්න ඇයිද දන්නේ නේද? තමරිට ඒ හින්දා වෙන්න පුළුවන් තරහ අරන් බුරන්. මූ ඇවිල්ලා මගේ කෑම ටිකක් කයි. ඒකට ආහාරයෙන් යැපෙන රූපය නේද? බල්ලා ටිකක් අපි වගේ භාවනා කරනවා නම් තව ටිකක් හිත. ඔය දෙතිස් කුණු පෙන් හැදිච්ච බල්ලි. කෙස් ලොම් නියදත් සම්මස් නහර ඇට ඇට මිදුළු ඕවයින් හැදිච්ච බල්ලෙක්. නේද? එහෙමත් නැත්නම් සතර මහා ධාතුයෙන් හැදිච්ච බල්ලෙක්. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච බල්ලෙක්. අනිත්‍ය වඩන බල්ලෙක් නම් ඔය බල්ලා ඔහොම හිටියට වෙනස් වෙලා යනවා. වායසට යනවා. දීරලා යනවා. කවදා හරි මැරිලා යනවා. නේද? පොඩි කාලේ හිටිය හැටි නෙමෙයි දැන්. නෑ තව ටිකක් කල් යනකොට ඔහොම නෙමෙයි. වෙනස් වෙනවා. ඔය බල්ලා අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා. නේද? අනිත්‍ය වැඩුවොත් තරහා අඩු වෙයිද නැද්ද? අඩු වෙයි නේ. වෙනස් වෙලා යන බල්ලෙක් නේ. මොකටද ඕකට තරහ ගන්න? ඇලීම අඩු වෙයිද නැද්ද? අඩු වෙනවා. ලෝභ දේශ අඩු කරගන්න පුළුවන්. මුලාව අඩු වෙයිද නැද්ද? වතුරේ ඉන්න බල්ලෙක් කියන මුලාවෙන් මිදෙයිද? ඔය ඉන්න බල්ලා වෙනස් වෙනවා කියලා බලෝ. මිදෙන්න විදිහක් නැහැ නේද? කොච්චර වේගෙන් වෙනස් වෙනවා කියලා දැක්කත්
මම මෙතන ඉන්න අර බල්ලා අරහි ඉන්නවා කියන එකෙන් මිදෙයි. ඒ බල්ලව දැනගන්න මෙහෙ ඉන්නවනේ කෙනෙක් නේද? කවුද ඉන්නේ? වතුරේ ඉන්න බල්ලව දැනගන්න කවුද ගොඩ ඉන්නේ? මම කියන බල්ලා. එයාට කියනවා සක්කාය දිට්ඨිය කියලා. නේද? සක්කාය දිට්ඨියක්. දැන් පිහිටියේ එළියේ ඉන්න බල්ලේ. ඇවිල්ලා තියෙන්නේ සක්කාය දිට්ඨිය. ඒක අත්දකින්න මම කියලා කෙනෙක්. නේද? එනවාද එළියේ රූපයක මුලා වෙනකොට මේ පැත්තේ මම හටගන්නවා. දැන් අර ඉන්න බල්ලා අනිත්‍යයි වෙනස් වෙලා යනවා සතර මහා ධාතු දෙතිස් කුණපෙන් හැදිලා තියෙන්නේ කියලා බලලා මේ සක්කාය දිට්ඨිය නැති වෙයි. නෑ. ඒ වෙනස් වෙන බව දැනගන්නේ කවුද? මම. ඒක නැති වෙයිද ඔය අනිත්‍ය බලලා නැත්තම් දෙතිස් කුණපේ බලලා නැත්තම් සතර මහා ධාතු බලලා? එහෙනම් අපි ඇහක් තියෙනවා. ඔය ඇහ අනිත්‍යයි 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 වෙනස් වෙලා යනවා. ඔය ඇහ සතර මහා ධාතුයෙන් හැදිලා තියෙනවා. ඔය මහා ඔය ඇහ ලේමස් නහර වේවයින් හැදිලා තියෙනවා. ඔය ඇහ වෙනස් වෙලා යනවා කියලා බැලුවොත් ඇත්ත අවබෝධ වෙයිද? සක්කාය දිට්ඨිය නැති වෙන්නේ නැහැ. ලෝභ දේශ නම් ටිකක් අඩුයි. ඇලීම් ගැටීම් නම් අඩුයි නේ. දැන් ඔන්න මගේ ශරීරයේ තියෙනවා මේ ශරීරය කෙස් ලොම් නියදත් සම්මස්නහරට ඇට මිදුළු වලින් හැදිලා තියෙනවා කියලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේක වෙනස් වෙලා යන අනිත්‍යයි කියලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේක සතර මහා ධාතුයෙන් හැදිලා තියෙන්නේ කියලා බලන්න පුළුවන්. නේද? දැන් සක්කාය දිට්ඨිය නැති වෙයිද?
නැහැ.
ඔය වෙනස් වෙන ශරීරයක් තියනවා කියලා දැනගන්නේ කවුද? මම නේද?
ශරීරේ වෙනස් වුණා බව දැනගන්න නම්
කවුද දැනගන්නේ?
අතීතයට යන්න ඕනේ පොඩි කාලේ ඉඳන්. ඒකට තමයි තව දැනගන්න
පුළුවන්. පොඩි කාලේ හිටිය හැටි නෙමෙයි දැන්. දැන් ඉන්නේ නැහැ හැටි නෙමෙයි තව වයසට යනවා. ඈ?
අපිට තේරෙනවා නේ පොඩි කාලේ මෙහෙම දැන් මෙහෙම මේමයි වයසට යනකොට අපිට අවබෝධයක් ගන්න පුළුවන් ඒක.
ඔව්. කවුද ඒ අවබෝධය ගන්න?
මම ඉන්නවනේ.
ඒ අවබෝධය දුන්නේ තමන්ගේ හිතෙන් මේක අවබෝධ ලබා ගන්න
නේ. ඒ අවබෝධය ගන්නේ මම. මමනේ දැනගන්නේ මේ ශරීරය වෙනස් වෙලා කියලා. බැලුවේ මොකද අපේ තියෙන ඇලීම් ගැටීම් අඩු කරගන්න. මේකට ඇලිලා නේ
ඉන්නේ.
නේද? මේක හින්දා තරහ ගන්නවා. මේ දෙක අඩු කරගන්න පුළුවන් පිළිකුල. හැබැයි මතක තියාගන්න මෝහය දුරු වෙන්නේ නැහැ. මෝහය ඇති වෙන්නේ ඇයි? මුලා වෙන්නේ ඇයි? ඇත්ත ඇති හැටි නොදන්න හින්දා. බල්ලා මුලා වුණේ ඇයි? ඇත්ත ඇති හැටි නොදන්නේ.
ඔව්.
නේද? ඒතර බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඔය මුලාවෙන් දුරු වෙන්න නම් ඇත්ත ඇති හැටි දකින්න. සම්මා දිට්ඨිය ඇත්ත ඇති හැටි දකින්න නුවණ. මොකක් ගැන ඇත්ත ඇති හැටිද? චතුරාර්ය සත්‍ය පිළිබඳ ඇත්ත ඇති. දුක මොකද්ද? දුකට හේතුව සමුදය මොකද්ද? ඒ දුකේ නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකක්ද? කියන අවබෝධයක් ඇතිව හටගන්න සම්මාදිට්ඨිය. ඒක ඇති වුණ විතරයි ඉතුරු මාර්ගාංග පිහිටන්නේ. සම්මාදිට්ඨිය කෙනෙකුට නිකන් පහළ වෙන්නේ නැහැ ධර්මයක් අහලා තේරුම් ගත්තේ නැත්නම්. හරිද? එහෙම නොවුණා නම් බුදුදහමක් නොතිබුණත් ඔක් කරන්න පුළුවන්. නේද? බුදුහාමුදුරුවෝ පහළ වෙන්න කලින් ආනාපාන සතිය වඩපු අය හිටියද නැද්ද? හිටියා. ආලාර කාලාම උත්තරාන්තිත් වගේ අපි අහලා තියෙන ඒ ගොඩාක් තවුසෝ හිටියා. ඉරිදි බල ලබාගත්තු අය හිටියා. උඩින් යන්න පුළුවන් අය, ඒක දේවල් කරන්න පුළුවන් අය ගොඩාක් හිටියා ඒ කාලේ නේද? ඒව ලබාගත්තෙත් ඔය භාවනා කරලා. හුස්ම ගැන බලා ඉන්න. මොකද්ද වෙනස? ඒකට අන්‍ය ශාසනවලත් ආනාපාන සතිය වැඩුවා. සම්මාදිට්ඨිය නැහැ. චතුරාර්ය සත්‍ය පිළිබඳ කිසිම අවබෝධයක් නැහැ. දැන් හුස්ම දිහා බලා ඉන්න චතුරාර්ය සත්‍ය දැනගන්න ඕනද? කාට හරි පොඩි ළමෙකුට එන්න කියලා ආවාඩිලා වාගේ හුස්ම දිහා බලා ඉන්න කිව්වොත් බැයිද බලා ඉන්න? පුළුවන්. එයාගේ හිත එකඟ වෙන්නේ නැද්ද ඒතකොට? එකඟ වෙන්නේ. යාට ධාන වඩන්න පුළුවන්. ඊටදී බල ලබන්න පුළුවන්. හිත එකඟ කරගන්න පුළුවන්. නේද? මුස්ලිම් කෙනෙක් වාඩි කරෝලා ඔක කරන්න කිව්වොත් ඒව වෙන්නේ නැද්ද? වෙනවා. බුදුහාමුදුරුවෝ ගැන විශ්වාසය තියාගෙන කළොත් විතරද හිත එකඟ වෙන්නේ? හුස්ම දිහා බලයි. නෑ. එහෙනම් ඒකෙන් විතරක් මාර්ගඵල ලැබෙන්න පුළුවන්ද? මම තමන්ගෙන් අහන්න. නුවණින් ප්‍රශ්න කරන්න. එහෙනම් මං ඕක දිහා බලා ඉඳලා නම් මේ සෝවාන් වුණා කියලා හිතුවේ දහමක් අවබෝධ කරලද නැද්ද කියන එක ඒක නුවණින් තමන් ප්‍රශ්න කරගන්න. අද ඔහොම හෙව්වොත් විතරයි දහමේ ප්‍රයෝජනය ගන්න පුළුවන්, දහම දකින්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවත් අනිච්ච සංඥාවක් පැනෙව්වා. සෝවාන් වෙන්න නම් අනිච්ච සංඥාව වඩන්නම ඕන කියලා කිව්වා. සකෘදාගාමි වෙන්න නම් අනිච්ච සංඥාව වඩන්නම ඕන. අනාගාමි වෙන්න නම් අනිච්ච සංඥාව වඩන්නම ඕන. රහත් වෙන්න නම් අනිච්ච සංඥාව ඒත් වඩන්න තියෙන්නේ අනිච්ච සංඥාව. ඒතකොට කෙසේ වඩන අනිච්ච සංඥාවෙන්ද මේවා ලැබෙන්නේ? මේ කෙලෙස් දුරු වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරලා උත්තරේ දෙනවා. ඒක තමයි මේ අනිච්ච සංඥා සූත්‍රේ විස්තර කරන්නේ. අනිච්ච සංඥා සූත්‍රය. එතකොට කියන්නේ පංච උපාදානස්කන්ධේම අනිච්ච සංඥාව වඩන්න ඕන. කියන්නේ රූපේ අනිච්ච සංඥාව වඩන්න ඕන, වේදනාවේ අනිච්ච සංඥාව වඩන්න ඕන, සංඥාවේ අනිච්ච සංඥාව වඩන්න ඕන, සංඛාරයේ අනිච්ච සංඥාව වඩන්න ඕන, විඥානයේ අනිච්ච සංඥාව වඩන්න ඕන. නිකන් නෙමෙයි, භාවිතා බහුලී කතා. භාවිතා කරන්න බහුලවම භාවිතා කරන්න. එතකොට රූපයේ අනිච්ච සංඥාව වැඩිම තුලින් එන ප්‍රතිඵලය රූපයේ යම් මුලාවක් තිබුණාද ඒ මුලාවෙන් මිදෙන්නවා. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දකින්නනේ මේ ක්‍රමයක් දේශනා කරන්නේ නේද? ඔව්,
සත්‍ය අවබෝධ කරගන්න.
සත්‍ය අවබෝධ වෙනවා. එතකොට මුලාව දුරු වෙනවා. යම් කිසි මුලාවක් තිබුණා නම් ඒ මුලාවෙන් දුරු වෙනවා. කටාර වතුරට එබෙන බල්ලා අනිච්ච සංඥාව වැඩුණා නම් මුලාව දුරු වෙනවා. එහෙනම් අපි කියපු අනිච්ච සංඥාව වැඩලා මුලාව දුරු වුණාද? වෙනස් වෙනවා, ඔය ඉන්න බල්ලා වෙනස් වෙනවා කියලා බැලුවට මුලාව දුරු වුණාද?
නෑ, ඒ අපි නේද?
නෑ, ඒක එතකොට තේරුම් ගන්න ඒක බුද්ධ ශාසනයේ අනිච්ච සංඥාව නෙමෙයි, මේ ලෝකෙටයි කියන්නේ. නේද? බුදුදහමේ අනිත්‍ය සංඥාව නම් කෙලින්ම මුලාව දුරු වෙන්න ඕන, සත්‍ය අවබෝධ වෙන්න. චතුරාර්ය සත්‍ය ගැන පැහැදිලි පිරිසිද දකින්න පුළුවන් අවබෝධයක් එන්න ඕන. දුක මොකද්ද, දුක්ඛ සමුදය මොකද්ද, දුක්ඛ නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද කියන එක
ඒ තුන අනිත් ආගම් වල නැහැ.
ඔව්, ඒව අවබෝධ වෙන්න. දැන් බල්ලා වතුරට එබෙනකොට බල්ලෙක් ඉන්නවා කියලා හිතෙනවා නේද? අයි බල්ලෙක් ඉන්නවා කියලා හිතෙන්නේ? ඇහැට පේනවා බල්ලෙක් ඉන්නවා වගේ නේද? ඇහැට පේනවා බල්ලෙක් ඉන්නවා වගේ. ඒක ගැන හිතනකොට ඔහොම පේන්නේ නම් බල්ලෙක් ඉන්න හින්දා කියලා හිතන නේද? මොකද්ද මේ හිතෙන්නේ? තියෙන දේ පේනවා. ඉන්න නිසා තමයි මෙහෙම පේන්නේ. ඒක එක පැත්තක්. එහෙම නැත්නම් පේන නිසා ඉන්නවමයි.
පේන දේ තියෙනවා.
පේන නිසා ඉන්න. ඉන්න නිසා පේනවා. ඒ කියන්නේ එළියෙන් පටන් ගත්තොත් එළිය තියෙන නිසා තමයි මෙහෙම පේන්නේ. ඇතුලෙන් පටන් ගත්තොත් පේන නිසා ඉන්න. ඒ දෙපැත්තෙන්ම ගන්න පුළුවන්. ඉන්න නිසා එළියේ තියෙන නිසා පේනවා. එක පැත්තා. පේන නිසා තියෙනවා කියලා හිතන. ওই දෙකම මුලාවන් නේද? දැන් බල්ලා මුලා වෙන්න පුළුවන් ওই හේතු දෙකින්ද? එළියේ තියෙන නිසාමයි මෙහෙම පේන්නේ. මේ පේන නිසා එළියේ තියෙනවම. ඒ දෙකම දෘෂ්ටි නේද? ඇත්ත ඇති හැටි නෙවෙයි. දෘෂ්ටි මත නේද? දැන් ওই දෘෂ්ටි හින්දා නේද ලෝකෙට අහු උනේ? රූපයට අහු උනේ, රූපේ උපාදාන කළේ. වතුරේ ඉන්න බල්ලාගේ රූපේ ලෝකෙට ආйти. උපාදාන කරලා බාර ආරං පිළි ආරං නේද? ඒකට අහු උනේ මොකක් හින්දාද? දෘෂ්ටි. දෘෂ්ටි ඇති උනේ ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා නේද? ඇත්ත ඇති හැටි නොදන්න කම කියන්නේ අවිද්‍යාව. ඇත්ත ඇති හැටි නොදන්න කම කියන්නේ අවිද්‍යාව. එතකොට අවිද්‍යාව තියෙනකොට ඔන්න දෘෂ්ටි ඇති වෙනවා නේද? ඒ දෘෂ්ටි වලින් මුලා කරනවා නේද? එක එක જાතියේ මුලාවන් වලටපත් වෙනවා මේ දෘෂ්ටි නිසා. ඇත්ත ඇති හැටි දැනගත්ත නැති නිසා පේනවා කියලා දැනගන්න පේන නිසානේ ඉන්නවා කියලා හිතන්නේ. පේනවා කියන එක දැනීමක්ද නැද්ද කියන එක ඉතින් Taman තෝරගන්න. දැනෙන්නේ නැත්නම් දැනගන්නවා කියලාවත් ගන්න. එහෙන් දැක්කහම මේ ඒ දැනීමක් තමයි. ඒ දැන ගැනීම කියන එක කයට දැනෙනව නෙවෙයි, ඒ උනාට දැනුවත් වීමක් එනවා නේද? අසත් නිසා. දර දැනුවත් වෙන එකේ ඇත්ත ඇති හැටි නොදන්න කමක් කියදෙන. දැන් පේන බව දැනගත්තා. ඇහැට පේනවා. පේන එකේ වරදක් තියනවද? නෑ, පේන එකේ වරදක් නෑ. නේද? අපි බැලුවත් පේනවා නේද? බල්ලා බැලුවත් පේනවා. දැන් පේන එකේද වරද තියෙන්නේ? බල්ලෙක් වගේ පේන එකේද වරද තියෙන්නේ? නැත්තම් එළිය බල්ලෙක් ඉන්නවා කියලා හිතන එක. එළිය බල්ලෙක් ඉන්නවා කියලා හිතන එක. නේද? පේන දේ අනුව හිතනකොට ඔය ඔහොම පේන්නේ නම් බල්ලෙක් කියලා ඔහොම මුලින් හිතෙන් කියනවා. ඊළඟට ඒක එළියනොත් ගිහින් තියෙනවා. අර චිත්ත රූපේ ඉස්සෙල්ලා පේන්නේ මනසට පේන එක. අර පේන දේ ගැන හිතනකොට නේද? ඊළඟට ඒක එළියේ තියනවා කියලා විශ්වාස කරනවා. අපි මොකද කළේ? රිදෙනවා දැනෙනකොට ඕක ගැන හිතුවා. හිතනකොට කකුලක් පෙන්නේ. හිතපු ටික. ඊළඟට ඒ කකුල තියෙන්නේ එළියේ කියලා බාහිරෙන්.
දැන් පේනවාද අර බල්ලා කරපු වැඩේ අපේ සමානකම? දැනීමක් දැනුණා, ඕක ගැන හිතුවා. හිතනකොට මනසට පෙන්නුවා රූප සතහන. කකුලක චිත්‍රය. ඒක මනසෙන් හදපු එකන්නේ මුලින් පෙන්නේ. ඒ මනසෙන් හදපු එක මනසෙන් හැදුවා කියලා දන්නේ නැහැ. අපි හිතනවා ඔය ඇත්ත තියෙන කකුල තමයි ඔය දැනගත්තේ. ඒකට ඒ කකුලට තමයි ඉරිදිලා තියෙන්නේ. ඈ බල්ලත් ඔය වගේ වැඩක් නේද කරන්නේ? ඇහැට පේනවා, පේන දේ ගැන හිතනවා. හිතනකොට ඔන්න බල්ලෙක් කියලා ඕන හිතට හිතනවා. හිතන දේ ඊළඟට එළියේ තියෙනවමයි කියලා විශ්වාස කරනවා. මේ එළියේ තියෙන දේ තමයි දැනගත්තේ. පේන්නේ නැද්ද සමානකමක්? අපි කරපු වැඩේ බල්ලා කරපු වැඩේ. රූපයක් බාර ගන්නකොට, රූපයක බැස ගන්නකොට ওই සිද්ධිය නේද වෙලා තියෙන්නේ? ආයතනකින් මොකක් හරි දැනගත්තා, දැනගත්තු දේ ගැන හිතුවා, හිතනකොට රූපයක් හිතට පෙනුණා. ඒ පේන රූපේ එළියේ තියෙන සතර මහා ධාතු රූපයක් කියලා විශ්වාස කළා. අපි ටික නේද දෙන්නම කරලා තියෙන්නේ. ඕකට කියනවා ලෝකෙට අයිති දැක්ම කියලා. ලෝකයට අහු වෙනවා නේද? රූපයට අහු වෙනව රූප උපාදාන කරලා, දෙන්නම රූප උපාදාන කරලා නේද? අපිත් රූප උපාදානයක් කළා, බල්ලත් රූප උපාදානයක් කළා. ඕකට බුදුරජාණන් වහන්සේ කියනවා ඔන්න දුක සකස් කරගත්තා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඔය හැදුවේ පංච උපාදානස්කන්ධ. රූපයක් බාර ගන්නකොට නිකන් නෙමෙයි, ඔකට වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, ඔක ගැන චේතනා ටික තියෙනවා, ඒක දැනගන්න විඥානයක් ඉන්නවා. පස් දෙනෙක්ම ඉන්නවා. පංච උපාදානස්කන්ධයක් ඔය හැදුවේ. රූප උපාදානස්කන්ධයක් කියනකොට රූපේ විතරක් නෙමෙයි, පංච උපාදානස්කන්ධයක් ඔය හැදලා තියෙනවා. දැන් එළියේ තියෙන රූපයක් කියලා බාර ගන්නකොට, දැනගන්නකොට මොකක්ද හැදලා තියෙන්නේ? පංච උපාදානස්කන්ධ. ඒකට බුදුහාමුදුරුවෝ කියන්නේ දුක. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. දැන් බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියනකොට පංච උපාදානස්කන්ධයක් හැදුවද නැද්ද?
හැදුවා.
නේද? ඒ පැහැදිලිනේ. ඌ දැනගත්තද දුකක් සකස් වුණා කියලා? ඌට එහෙම නුවණක් නැහැ. ඌ ධර්මයක් අහලා නැහැ. ලෝකෙට අහුණා කියනකොට දුකයි කියලා දැනගන්න ඌට නුවණක් නැහැ. පංච උපාදානස්කන්ධයක් හදනකොට දුකක් හටගත්තා කියලා දැනගන්න ඌට විදිහක් නැහැ. දැන් අපි කකුලක් තියනවා කියලා දැනගන්නකොට රූප උපාදානස්කන්ධයක් හැදුණාද නැද්ද?
හැදුණා.
පංච උපාදානස්කන්ධයක් හැදුනාද නැද්ද? හැදුනා. දුකයි කියලා දැනගත්තද
නැහැ?
නැහැ. බල්ලා වගේම අපි ධර්මයේ අහලා දැකලා නැහැ. ලෝකේ දෙයක් තියෙනවා කියලා දැනගන්නකොට ලෝකෙට අහු වුණා, රූපෙට අහු වුණා. රූප උපාදානේ කරලා ඔක්කොම කරලා දුකට අහුණා කියලා දන්නේ නැහැ. දුකට සකස් කළා කියලා දන්නේ
නැහැ. බල්ලගේ අපේ වෙනසක් නැහැ.
එහෙනම් ධර්මයේ අහලා දැකලාද?
නැහැ.
දැන් හිතන්න හුස්මක් තියනවා කියලා දැනගන්නකොට රූපයක් බාරගත්තද නැද්ද? බාරගත්තා. රූප උපාදානස්කන්ධයක් වුණාද නැද්ද? වුණා. පංච උපාදානස්කන්ධයක් හැදුණාද නැද්ද? දුක හැදුවා කියලා දැනගත්තද නැද්ද?
නැහැ.
දුක තමයි හැදුවේ.
ඒ කියන්නේ ධර්මය අහලා අවබෝධ කරලාද? සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛා කියන මට්ටමට දැකලාද නැමෙ? නැහැ. දුක දැක්කේ නැත්නම් දුක්ඛ සමුදය දකීද? දුක හටගන්නේ ඇයි කියලා දකීද? නැහැ. දුකයි දුක්ඛ සමුදයයි නැති කෙනා නිරෝධයක් ගැන දැනගන්නේ නැහැ. මාර්ගයක් උපදීද?
නැහැ.
චතුරාර්ය සත්‍ය දකීද? අවබෝධ
වෙයිද?
නැහැ. ඔකට තමයි දහමක් අහලා තේරුම් ගන්න ඕන සම්මා දිට්ඨිය ඇති කරගන්න. සම්මා දිට්ඨිය තියෙන කෙනාට තමයි මාර්ගය වැඩෙන්නේ. දැන් අපි හුස්ම ගැන බලනවා නම් බලන්න ඕන මොකටද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. දුක මොකද්ද? දුක්ඛ සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? දැන් පොඩ්ඩක් දුක ගැන අවබෝධ වෙනවා. රූප උපාදානය කළා නම් දුක. තාම දැනුන්නේ නැතුවට බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවෙන්වත් ඕක බාර ගන්න පුළුවන් නේද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා තියෙනවානේ. අපි හුස්මක් පණ ඕනකොට රූපේ උපාදානය කරලාද නැද්ද? උපාදාන. ඒතන වේදනා උපාදානේ, සංඥා උපාදානේ, සංකාර උපාදානේ, විඥාන උපාදානස්කන්ධේ තියෙනවද නැද්ද? තියෙනවා. පැහැදිලිද ඒක? හුස්ම කියන රූපේ හින්දා යම්කිසි විදේවක් තියෙනවා. වින්දනය. ඒක වේදනා. හුස්ම කියලා සංඥාවක් දෙන්න පුළුවන් ඒ හුස්මේ වෙන් කරගන්න. නේද? හුස්ම කියනකොට අපිට රූපයක් මෙවිලා පේනවනේ. ඒ සංඥාව. හරි? හුස්ම කියනකොට මේ පුටුවක් පේන්නේ නැහැ. හුස්ම වෙන් කරගන්න පුළුවන් නේද? ඒ සංඥාව. හරි? ඕක ගැන චේතනා ඇවිල්ලා නැද්ද අදහස්? හුස්ම මොන වගේද මොනවද කියලා තියෙනවා. ඒ සංකාර උපාදාන. ඔයා දැනගත්තු විඥානයක් නැද්ද? තියෙනවා. ඒක විඥාන උපාදාන. එතකොට හුස්මක් පනවනකොට මතක තියාගන්න පංච උපාදානස්කන්ධයක් ඔය. හුස්මක් තියෙනවා කියලා දැනගන්නකොට, එළියේ හුස්මක් තියෙනවා කියලා දැනගන්නකොට අටගත්තේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. තව විදිහට කිව්වොත් දුක. අපිට නම් ඉතින් හුස්ම නැති වුණොත් තමයි දුක නේ. දුක එන්නේ මරණානේ. දුක තිබුණොත් තමයි දුක. රූපය පැනෙව්වොත් තමයි දුක. පංච උපාදානස්කන්ධ. ඔව් ඉතින් මෙච්චර කල් කරපු ආනාපාන සතිය නම් දුක තමයි හදලා තියෙන්නේ. ඒ බව දන්නේ. ඉතින් කොහොමද දුකෙන් මිදෙන්නේ? ඔක තමයි අන්‍ය ශාසනයේ ආනාපාන සතියයි බුද්ධ ශාසනයේ ආනාපාන සතියයි වෙනස. සංඥා සංකාර නම් හැදෙනවා, දුක හැදෙනවද කියලා දන්නේ නැහැ.